විඥානය කියන එක තේරුම් ගන්න විඥාන හය ආකාරයයි තියෙන්නේ. ඒ කියන්නේ විඥානේ විඥානේම තමයි. විඥානේ කියන්නේ මොකද්ද? දැනගන්න ස්වභාවය. මොනවා හරි දැනගන්න ස්වභාවයට කියන ඒ ගතියට කියන විඥාන කියලා. ඔක ඉතින් එක එක නම් වලින් සමහර විට හිත කියලා කියනවා. දැනගන්න හිතනේ කියලා. ඒ විඥාන. ඒත් විඥාණය ඇති වෙන්න පුළුවන් ආයතනයක් ඇසුරු කරගෙන විතරයි. දැනවත් වීමක් දැන ගැනීමක් හට ගන්න පුළුවන් ආයතනයක් ඇසුරු කරගෙන විතරයි. ආයතන කීයක් තියෙනවද? 6. මොනවාද ආයතන 6? ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. ତର මනස ඇතුළේ ආයතනයක් විදිහට ගන්න. මනෝද්වාරය. මන ආයතන. එහේ චක්කායතනය වගේ මන කියන එක මන ආයතන. ඒකට ඇහැට රූප අරමුණු වෙනවා වගේ මන ආයතනෙට ධම්ම කියලා දෙයක් අරමුණු වෙනවා. මන මනසට අරමුණු වෙන්නේ ධම්ම. ඒකට මනසයි ධම්මයි නිසා පහළ වෙනවා දැනුවත් වීම. ඒකට කියනවා මනෝ විඥාන. ඇහැයි රූපයි නිසා දැනුවත් වීමක් වෙන එකට කියනවා චක්කු විඤ්ඤාණය. කනයි ශබ්දයයි නිසා යම් කිසි දැනුවත් වීමක් වෙනවා නම් සෝත විඤ්ඤාණය. එතකොට විඤ්ඤාණය කියන්නේ දැනගන්න ස්වභාවය. එතකොට දැනගන්න ස්වභාවය එන්න පුළුවන් ඔය හය ඇසුරු කරගෙන. හයෙන් එකක් නිසාමයි විඥානයක් පහළ වෙනවා. ආයතන හයෙන් එකක් නිසාමයි විඥානයක් පහළ වෙනවා. ඔය ආයතන හයෙන් තොර විඥානයක් කියලා දෙයක් නැහැ. මට තේරුණා. ආයතන හයෙන් තොරව විඥානයක් හටගන්න බෑ. වෙනම පවතින විඥානයක් නැහැ. ආයතන හය සුරු කරගෙනමයි විඥානයක් හටගත්තත් හටගන්න. තව විදිහට කිව්වොත් අපට දැනුවත් වෙන්න බෑ ආයතන හයෙන් තොරව. දැනගන්න ස්වභාවයනේ විඥානය කියන්නේ. මොනවා හරි දැනගන්නවා නම් දැනගන්න පුළුවන් ආයතන හය හරහාම විතරයි. ඊට අමතර විඥානයක් පහළ වෙන්න විදිහක් නැහැ. විඥාණය කියන්නේ එකම ස්වභාවයක්. මොකද්ද ස්වභාවය? දැනගන්න ගතිය. දැනුවත් වෙන ගතිය. ඒකට දැනගන්න පුළුවන් ඔය හය හරහා විතරයි. ආයතන හය නිසාමයි දැනගත්තා නම් දැනගන්න.
සමායෙන් මව කුසේකට විඥාණය පහළ වෙනවා ගැත ගන්නවා.
එහෙම දැස ගන්න කියලා කොහෙවත් ඉන්න විඥානයක් නැහැ. මේක වැරදි අදහසක්. විඥාණයට ගමන් කරන්න බෑ. ඒ කියන ඒවා වරද්දලා කියලා තියෙනවා. වෙන කොහේ හරි ඉඳලා මව කුසට විඥානයක් ඇතුල් වෙනවා කියලා එකක් නැහැ. මොකද එහෙම වුණා නම් විඥාණයට මේ අහසේ පාවි වෙ ඉන්න පුළුවන්. ආයතනිකින් තොරව විඥාණයකට ඉන්න පුළුවන්. එහෙම බැහැ. ආයතනිකින් තොරව විඥාණය හටගන්නේ නැහැ. ඒකයි මං කියන්නේ මේ හය ආකාරයක අමතරව වෙන විඥානයක් නැහැ. එකෝ චක්කු විඥානේ, එකෝ සෝත විඥානේ, නැත්නම් ගහන විඥානේ, ජීවා විඥානේ, කාය විඥානේ, මනෝ විඥානේ. ඔය හයට අමතර වෙන විඥානයක් නැහැ. හරි? මොන නම දුන්නත් ඒවා මේ වරද්දගෙන කියන දේවල් ටිකක් මිසක්. මේ හයෙන් අමතරව විඥානයක් නැහැ. ප්‍රතිසන්දි විඥානය කියලා නමක් දෙනවා නම් දෙන්නේ මේ ජීවිතයේ ඇති වෙන පළවෙනි සිත. ඒකට සිත ඇති වෙන්නේ මන ආයතනෙට ධම්ම අරමුණු වෙලා මනෝ විඥාන පළවෙනි සිත. ඔව් මේකේ අවසාන විඥානය ගත්තොත් මේ ශරීරය ඇසුරු කරගෙන එන අවසාන විඥානයක් තියෙනවනේ. ඒකට විශේෂ නමක් දෙනවා චුතිසිත. අන්තිමට තියෙන හිත. ඒ වගේ පටන් ගන්න හිත කියලා අපිට කියන්න පුළුවන්. මේ පටන් ගන්න හිතට විශේෂ නමක් දෙනවා ප්‍රතිසන්දි විඥානය.
ප්‍රතිසන්දි විඥානය.
නැතුව මේ වෙන කොහෙවත් තියෙන එකක් නෙමෙයි. ඒ විඥානයත් හටගන්නේ ආයතනයක් ඇසුරු කරගෙන. ආයතනයක් ඇසුරු කරගෙනමයි විඥානය. ආයතන කිව්වහම මතක තියාගන්න මන ආයතනෙත් ආයතනයි. එතකොට ගොඩක් වෙලාවට මන ආයතනෙ වැඩ කරනවා. තේරුණාද? මේ අතනින් මෙතෙන්ට යන විඥානයක් කියලා දෙයක් නෑ. ඒක බුදුහාමුදුරුවෝ කෙලින්ම ප්‍රතික්ෂේප කරපු දෙයක්. ඉතින් මේ පටිච්ච සමුප්පාදයේම වරද්දගෙන තියෙනවා ආත්ම සංකල්පයකට දාන්න ගිහිල්ලා. මතක තියාගන්න පටිච්ච සමුප්පාද ධර්මයේ තියෙන්නේ අනාත්ම බව තේරුම් ගන්න නිසා. ආත්මයක් විස්තර කරන්න නෙවෙයි. ආත්ම සංකල්පයෙන් මිදෙන්නයි පටිච්ච සමුප්පාදේ තේරුම් ගන්න ඕනේ. හේතුඵල සම්බන්ධයක්. මේ පටිච්ච සමුප්පන්න බව කියන්නේ හේතුඵල බව. ඒක වරද්දගත්ත මූලික තැනක් තමයි ඕක. අර පෙර ආත්මයයි මේ ආත්මයයි ඊළඟ ආත්මයයි කියලා බෙදන්න දෙන්නේ. එහෙම දෙයක් නෙමෙයි. පටිච්ච සමුප්පාදය කියන්නේ මේ මොහොතේ හටගන්න දෙයක්.
ඒතකොට විපාකදීම වශයෙන් ගන්නකොට
මේ කර්ම විපාක කියන එක බුදුදහම නෙවෙයි. කර්මඵලවාදය කියන එක බුදු දහම නෙමෙයි. ඇයි එහෙම කියන්නේ? කර්මඵල වාදය කියන එක ඒ සසරේ යන සසරේ යන ආත්ම සංකල්පයට අයිති දෙයක් කර්මඵල. බුදු දහමේ පෙන්නන්නේ නැවත නූපදින ධර්මතාවයක්. උපදින ධර්මතාවයක් නෙමෙයි. නූපදින තියෙන ආත්මයක් යන තැනක් පෙන්වන ධර්මතාවයන් නෙමෙයි බුදුදහම කියන්නේ. ආත්මය කියන්නේම වැරදි සංකල්පයක් දෘෂ්ටියක් කියන දේ තේරුම් ගන්න තමයි මේ පටිච්ච සමුප්පාදේ තියෙන්නේ. හේතුඵලවාදේ තියෙන්නේ. නැවක තේරුම් ගන්න. කර්මඵලවාදයක් දාගෙන විස්තර කළේ ඒ කාලේ හිටිය බමුණන්ට ඕක තේරෙන්නේ නැහැ. ආත්ම සංකල්පේ ඉන්නේ. එතනින් තමයි පටන් ගන්න. ඒ පටන් ගත්තට කර්මඵල විශ්වාස කිරීම මේ සසරෙන් මිදෙන මාර්ගෙ නෙවෙයි. සසරේ යන එක යහපත් කරගන්න පුළුවන් දුක් විඳින එක අඩු කරගන්න. කර්මඵල දැනගත්තා. ඇයි? පව් කරන්නේ නැතිින් කරන්නේ. ඒකට කියනවා කම්මස්ස කතා සම්මාදිට්ඨිය කියලා. මේ කර්මඵල ගැන ඇති වෙන සම්මාදිට්ඨිය. ඒකෙන් නිවන් දකින්න බෑ. කම්මස්ස කතා සම්මාදිට්ඨියෙන් සෝවාන් වෙන්න බෑ. නිවන් පැත්තක තියෙමුකො. ආර්ය මාර්ගයට වැටෙන්න බෑ. ඒක ලෞකිකයි. හරි? එතකොට මේ කර්මඵලවාදයෙන් නිවන් දකින්න බෑ. ඒක කඩන්න තමයි මේ. එතකොට ඒක අර නියතවාදියක් වෙනවනේ. ඒක කලින් කරපු කර්ම වල ඵල දෙන්න උපදින්නේ මේක. රහත් වෙන්න බෑනේ එතකොට. නේද? දැන් ඔයගොල්ලෝ පින් කරගෙන ගියහම කවදාවත් රහත් වෙන්න බෑ. කාටද පින් ටික ඵල දෙන්නේ? තමන්ට. ඉතින් තමන් ඉන්නවනේ. එතකොට රහත් වෙන්නේ මොකද? සක්කාය දිට්ඨිය. තේරුණාද? එතන කර්මඵලවාදය කියන එක පටිච්ච සමුප්පාදය නෙවෙයි. දැන් ඔන්න ඔය දෙක එකක් කරන්න ගිහිල්ලා තමයි පටලෝගෙන. කර්මඵල මේ විපාක දෙන හැටි විස්තර කරන්න හදනවා පටිච්ච සමුප්පාදය. පටිච්ච සමුප්පාදය පෙන්වන්නේ හේතුඵලවාදය. ඒ කියන්නේ ඉමස්මින් සති ඉදං හෝති. මේ හේතු ටික තියෙනවා නම් ඵලය තියෙනවා. ඉමස්මින් අසති මේ දේ හේතු නැත්තම් ඵලය නෑ ඉදං නහෝති. හරි? හේතු තියෙනවා නම් ඵලය තියෙනවා. හේතු නැත්තම් ඵලය නෑ. ඉමස්ස උප්පාදා හේතු ඉපදිලා නම් ඵලයත් ඉපදිලා ඉදං උප්පජ්ජති. ඉමස්ස නිරුද්ධා හේතු නිරුද්ධ නම් ඵලයත් නිරුද්ධයි. තේරෙනවද? හේතු නිරුද්ධ නම් ඵලය නිරුද්ධයි. දැන් බලන්න ඔතන වරද්ද ගන්න හැටි අපි දැන් පෙර ආත්මෙන් මේ ආත්මෙ ප්‍රතිසන්දිය ගන්නවා කියන්නේ. ඔකට දාන්න ගියොත් මොකද්ද කියන්නේ? සංඛාර පත්‍ය විඤ්ඤාණ. ගියාත්මේ සංඛාරය කර්මය හින්දා මේ ජීවිතේ විඤ්ඤාණේ පහළ වෙනවා නේද? දැන් එතකොට සංඛාරේ ඉවර වෙලාද සංඛාරේ තියෙද්දිමද විඤ්ඤාණේ තියෙන්නේ මේ ජීවිතේ? කලින් ජීවිතේ කරපු සංඛාරයක් නේ. ඒක තියනවාද දැන් මේ ආත්ම විඥානේ තියෙනකොට? තේරෙනවද මේ කියන්නේ? ඒක දැන් පෙර ආත්මයක ඉවර වෙලා අලුත් එකක් නේද මෙහෙ හටගන්නේ? පෙර ආත්මේ කැලලක් ඉතුරු වෙලා නැහැ. එතකොට දැන් පෙර ආත්මයක නම් හේතුව මේ ජීවිතේ හිත පහළ වෙන්න දැන් පෙර ජීවිතේ කර්මයනේ සංඛාරේ මේ ජීවිතේ සංඛාරයක් නෙමෙයිනේ නේද? පෙර ජීවිතේ සංඛාරයක් හින්දා මේ ජීවිතේ විඥානේ හටගන්නවා නම් දැන් අපිට සංඛාර පත්‍ය විඥාන කරන්න ගියොත් වෙන වැරද්ද ඔන්න බලන්න. ඒ සංඛාරේ නිරුද්ධ වෙලා නේද දැන් මෙතන විඥානේ හටගෙන තියෙන්නේ? ඒ සංඛාරේ වැය වෙලා තමයි විඥානේ හටගෙන තියෙන්නේ. දැන් විඥානේ තියෙනකොට සංඛාරේ තියනවද එතකොට? නෑ, සංඛාරේ ඉවරයි. ඊ ජීවිතේ ටික ඉවරයි. මේ ජීවිතේ විඥානේ තියෙනකොට ගිය ජීවිතේ කතාවක් නෑ. එක්ක තැන් දෙකම ඉන්න ඕන. ඉමස්මින් සති ඉදං හෝති කියන. හේතු තියෙනකොට ඵලය තියෙනවා. නේද? දැන් පෙර ආත්මෙත් කැලලක් තියෙනවනේ. මේකෙත් ওই දෙක එකට තියෙනවා. එහෙම වෙන්නේ නැහනේ. කොහොමනම් කියන්න තිබුණේ? දැන් සංකාරේ නිරුද්ධ වෙලානේ දැන් විඥානේ පහළ වෙන්නේ අලුත් වෙනක. නේද? එහෙමනම් කියන්න තියෙන්නේ මේ ඉමස්ස නිරුද්ධා ඉදං උපජ්ජති කියලා කියන්නේ. ඉමස්ස නිරුද්ධා ඉදං නිරුද්ධයදී නෙමෙයි. මේ දේ නිරුද්ධ වෙනකොට තව එකක් හටගෙන. එහෙම ධර්මයක් නෙමෙයි පටිච්ච සමුප්පාදය කියන්නේ. බලපෑම කියන එක වෙනම එකක්. දැන් මේ පටිච්ච සමුප්පාද ධර්මතාවය කියන්නේ මේ දේ තියෙනකොට මේ දේ තියෙනවා. ඉමස්මින් සති ඉදං හෝති. දැන් අපි ওই ප්‍රතිසන්දියට දැම්මොත් එහෙම දෙයක් වෙන්න බෑනේ. එතනක් තියෙන්න ඕන මෙතනක් තියෙන්න ඕන දැන් දෙකේම ඉන්න වෙනවා එහෙම. මේක ඉවර වෙලා මේක හට ගන්නවා නේද? ගියාත්මෙන් ජීවත් වෙනවා මේ ආත්මෙන් ජීවත් වෙනවා. නේද? ඒකයි ඔය කර්මඵල කියන්නේ වෙන කතාවක්. පටිච්ච සමුප්පාදේ නෙවෙයි. හරි? කර්මඵල දෘෂ්ටිය තියෙන්නේ මේ නැවත ඉපදි ඉපදි මෙරි මෙරි යන අයට. ආත්මවාදයක්. මේ භවයේ අවිද්‍යා සංඛාර හේතු කරගෙන මේ භවයේ විඥාණය පහළ වෙනවා. ඔව්. ඒ කතාව පටිච්ච සමුප්පාදයට එකඟ නැත. පටිච්ච සමුප්පාදය කියන්නේ ඕක නෙවෙයි. ඒකයි මම කියන්නේ. පටිච්ච සමුප්පාදය ඔහොම විස්තර කරනවා. ඒ පොත ආයි බලන්නකො. ඒ පොතේ තිබුණා. ඒ පොතේ තිබුණේ කොහොමද? මෙහෙමයි මේ සාම්ප්‍රදායිකව විස්තර කරන්නේ මෙහෙමයි කියලා කියලා තියෙනවා. ඒක ඇත්ත කියලා කියලා නෑ. ඊට පස්සේ ටික කියුවේ නෑ. තමාත් කියන්නේ මෙහෙම කියනවා කට්ටිය. ඒ වුණාට ඒක ඇත්ත කියන එක නෙමෙයි. ඊට පස්සේ විස්තර කරනවා. ඒකේ වැරද්ද. කවදාවත් කරන්න බෑ. ජීවිතේ වට මේ ජීවිතේ. මේ ජීවිතේ වට ඊළඟ ජීවිතේ. මේ ජීවිතේ කොහොමද ඉවර කරන්නේ දැන්? මේ ජීවිතේ ඉලවරන්නේ. දැන් ගිය ජීවිතේ සංඛාර මේ ජීවිතේ ඉවර කරන්න බෑ. මේ ජීවිතේ සංඛාර ඊළඟ එකේ උපතක් තියෙනවා. මේක කඩන්නේ කවද්ද? කඩන්නේ කොහොමද? ඉතින් ගිය ජීවිතේ වනේ මේ සැරේ පළවෙනි. ඒක මේ කර්මඵල වාදී ඉන්නකන් එහෙමයි. දැන් පටිච්ච සමුප්පාද කියන්නේ ඔය දෘෂ්ටියෙන් මිදෙන්න. ඔය පටිච්ච සමුප්පාදේ දාලා ආත්මවාදෙට. පෙර ජීවිතේ මෙහෙමයි, මේ ජීවිතේ මෙහෙමයි, අනාගතේ මෙහෙමයි. ඉතින් කවදා ඉවර කරන්නේ? දැන් අනාගතේ තීරණය කරලා ඉවරනේ. මේ ජීවිතේ කොහොමද කඩන්නේ? කඩන්න නම් එක විදිහයි තියෙන්නේ. පටිච්ච සමුප්පාදේ තේරුම් ගන්න. මේ හේතුඵල න්‍යාය තේරුම් ගන්න. පටිච්ච සමුප්පාදෙන් කියන්නේ ඔහොම දෙයක් නෙමෙයි. මේ මොහොතේ අවිද්‍යාව යෙදුනොත් මේ මොහොතේ සංඛාරයි. ඈ ඉමස්මින් සති ඉදං හෝති. මේ හේතු ටික යෙදෙනවා නම් මේ ඵලය යෙදෙනවා. ඒක ආයේ කාලපරතර යන්නේ නැහැ. මේ හේතු ටික ඉවර වෙලා ඵලයක් ඇති වෙනවා නෙමෙයි. තේරුණා? අපි හාල් තම්බනකොට බත් වෙනවා. ඒක හරියට කර්මඵලවාදී වගේ. හාල් ටික නිරුද්ධ වෙලා තමයි බත් හටගන්නේ. බත් තියනකොට හාල් ගැන කතා කරන්න බෑ. මෙන්න බත් විතරයි. ඒකට ඉමස්මින් සති ඉදං හෝති නෙවෙයි. ඒක හේතුඵලවාදී නෙවෙයි. හේතුඵලවාදී කියන්නේ ඔන්න දැන් අපි බල්බ් එකක් දානකොට එළිය තියෙනවා. ඒකේ පාටක් තියෙනවා, රස්නයක් තියෙනවා, ඒකේ හැඩයක් තියෙනවා. ලයිට් එක පත්තු වෙනවා. හරි. ඒ ටික ඔක්කොම මේ මොහොතේ යෙදෙන දේවල්. එකට යෙදෙනවා. හේතු ටික යෙදෙනකොට ඵලය විද්‍යමාන වෙනවා. තව විදිහකට කිව්වොත්. හේතු ටික යෙදෙනකොට ඵලය විද්‍යමාන වෙනවා. හේතු ඉවර වෙලා ඵලය පේනවා නෙමෙයි. මොකද ඵලයට හේතුන්ගෙන් තොරව පවතින්න බෑ. ඔන්න ওই ධර්මතාවය තේරුම් ගන්න. ඵලයට හේතුන්ගෙන් තොරව පවතින්න බෑ. හේතු තිබුණාට හේතු තියෙනකොට ඵලය නෑ.
හාල්
තියෙනකොට බත් නෑ. ඒක පටිච්ච සමුප්පාද නෙවෙයි. පටිච්ච සමුප්පාද කියන්නේ ඉමස්මින් සති ඉදං හෝති. මේ දේ තියෙනකොට මේ දේ තියෙනවා. මේ ಜಾති දෙකක් නෙමෙයි මේ කියන්නේ. එකේම විද්‍යමාන වෙන ස්වභාව ටිකක්. නෑ ගහක ගෙඩියක් කෙන එකක් නෙවෙයි. හෙව නැල්ල ගන්න පුළුවන්. දැන් ඔන්න දැන් තමන් ගිහින් අර අවුවේ හිටගත්තොත් හෙවණැල්ලයි තමනුයි එකට යෙදෙන්නේ. ශරීරෙයි හෙවණැල්ලයි එකට. එකක් ඉවර වෙලා අනිත් එක එනවා නෙමෙයි. අකාලිකයි. පටිච්ච සමුප්පාදය අකාලිකයි. ධර්මය අකාලිකයි. කාල පරතරයක් නැහැ. හරි? එකට යෙදෙන්නේ. ඒ කියන්නේ හේතුන්ගෙන් තොරව ඵලය ගැන කතා කරන්න බෑ. අපි කරන්න හදන්නේ හේතු ටික ඉවරයි. ඵලය විතරක් තියෙනවා. ඔව් දැන් බල්ලා වතුරට එබෙනකොට තමයි මේ දැක්ම තියෙන්නේ. ඒ වගේ තේින්නේ. ඔන්න ඔය වගේ ධර්මයක් මේ පටිච්ච සමුප්පාද ධර්ම. මේක වරද්දලා තියෙනවා මේ ආත්ම සංකල්ප රින්ගෝල කාලයක් රින්ගෝල. එහෙම නැහැ මේක අකාලිකයි කියන්නේ කාලයකට දාන්න බෑනේ. අතීත අනාගත වර්තමාන කියලා වෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. එහෙම වෙන් කරන්නේ ලෝකෙට අයිති දෘෂ්ටියේදී. අතීත රූප, වර්තමාන රූප, අනාගත රූප කියලා වෙන් කරන්නේ ලෝකෙට අයිති දෘෂ්ටිය. ලෝකයාගේ දැකීම. ලෝකෝත්තර දැක්ම නෙවෙයි. ලෝකෝත්තර දැක්ම කියන්නේ ලෝකෙ ඉක්මවා දැක්ම. 11 ආකාර ලෝකෙට අයිති. රූපය අතීත රූප වර්තමාන රූප අනාගත රූප මම අතීතෙත් හිටිය වර්තමානෙත් තියෙන අනාගතෙත් තියෙන දුර රූප ළඟ රූප ඔය ආත්ම දෘෂ්ටියෙන් එන ඒවා ලෝකෙට අයිති දෘෂ්ටියෙන් එන ඒවා අතීතෙත් ඒක ටිකක් කිට්ටුයි වර්තමානයේ හිත පිහිටන්න කියන්නේත් ඕකට. මොකද අතීතයට ගියොත් අහු වුණා. අනාගතයට ගියොත් අහු වුණා. දැන් පටිච්ච සමුප්පාදේ තේරුම් ගන්නකොට දකින්නකොට ඔය අවබෝධය එනවා.
අතීත රූපේ අතීතේම
අතීත රූපේ දැන් තියෙන්න බෑනේ අතීතේ තිබුණා නම් නේද? වර්තමාන රූපේ අනාගත රූපේ ඕක දැන් මෙහෙමයි ඕක ගැන කතා කරනකොට ලෝකෙට අයිති දෘෂ්ටියෙන් කතා කරන්න ගිය ගමන් ඕක අහු වෙනවා. අහු වෙනවා කියන්නේ ආත්ම සංකල්පෙට අහු වෙනවා. හරි? දැන් ආත්ම සංකල්පේ අත ඇරලම පටිච්ච සමුප්පන්න නැත්නම් හේතු ප්‍රත්‍යයන්ගෙන් තියෙන ඵලයක් කියන ධර්මතාවය දකින්නයි උත්සාහ කරනවා. ඒකට බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඒකෙදි ඇත කියන දෘෂ්ටියට යන්නෙත් නැහැ. නැත කියන දෘෂ්ටියට යන්නේත් නැහැ. දැන් අපි අතීතේ, වර්තමානයේ, අනාගතේ ගැන යම් දෙයක් ගැන කතා කරනවා නම් ඇත කියන දෘෂ්ටිය නේද ඉන්නේ. හරි? ඒත් පටිච්චසමුප්පාදය දේශනා කරන්නේ ඇත කියන දෘෂ්ටියෙන් මිදෙන්න. පැහැදිලිද? ඒක කාල තුනකට දාලා කතා කරන්න ගියාම කවදා මිදෙන්නද ඇත කියන දෘෂ්ටිය? එතනම වරද්දගෙන නේද? නොමනින් දකින්න ඕන. බුදුහාමුදුරුවෝ දැන් උපදෙස් දෙන තැන තියෙනවා. අතීතය ගැන දැන් කතා කරලා වැඩක් නැහැ. අනාගතය ගැන දැන් කතා කරලා වැඩක් නැහැ. මොකද ඔය දෘෂ්ටි විතරයි. එතන හරි ලස්සනට දේශනා කරනවා දැන්. අතීත කෙනෙක් අතීත ගැන ප්‍රශ්නයක් අහනවා නම් ඔන්න කෙනෙක් නුවණ දිනු කරලා සිහිය දිනු කරලා පෙර ආත්ම දකින්න පුබ්බේ නිවාසානුස්සති ඥානයේ දැකලා මෙන්න මං අතීතේ මෙහෙම හිටියා කියලා දැකලා කෙනෙක් මගෙන් ප්‍රශ්නයක් අහනවා නම් එයාට ඒ මට්ටමින් උත්තරයක් දෙන්න පුළුවන් කියන බුදුහාමුදුරුවෝ. හැබැයි ඔය ඥානය නැති කෙනෙක් අතීතේ ගැන ප්‍රශ්න අහනවා නම් මේක වැඩ නැති දෙයක්. අනාගතය ගැනත් එහෙමයි. කෙනෙක් සිහිය දින කරගෙන අනාගතය දකින්න පුළුවන් ඥානෙ පහළ කරගෙන අනාගතය ගැන ප්‍රශ්නයක් අහනවා නම් එයාට ඒ බුදුරජාණන් වහන්සේට උත්තරයක් දෙන්න පුළුවන් කියනවා. හැබැයි එහෙම ඥානෙ නැති කෙනා ඔය අනාගතය ගැන අහන එක දෘෂ්ටියක් විතරයි. එකලොස් ආකාරයකට බලන්නේ මේ ලෝකෙට ආйтиව දකින දැක්ම තේරුම් ගන්න. එන් ලෝකයා රූපයක් තියනා කියලා හිතුවොත් ඒ රූපේ ඔය 11 ආකාරයේ ඕන විදිහකට වැටෙන්න පුළුවන්. රූපයක් තියනා කියලා විශ්වාස කරන තාක්කල් ඒ රූපේ අතීත රූපයක් වෙන්න පුළුවන්, වර්තමාන රූපයක් වෙන්න පුළුවන්, අනාගත රූපයක් වෙන්න පුළුවන්. දුර තියෙන රූපයක් වෙන්න පුළුවන්, ළඟ තියෙන රූපයක් වෙන්න පුළුවන්, තමන්ගේ රූපයක් වෙන්න පුළුවන්, බාහිරේ රූපයක් වෙන්න පුළුවන්, අජත්ත බහිද්ද. ප්‍රණීත රූපයක් කැමැති රූපයක් වෙන්න පුළුවන් අකමැති හීන රූපයක් වෙන්න පුළුවන් ඔහොම බෙදනවා කවුද බෙදන්නේ ලෝකය ලෝකෙට අයිති අය ලෝකෙට අයිති දෘෂ්ටියේදී මේ ලෝකයා වැටෙන දෘෂ්ටි ටික ඔය 11 ආකාරයෙන් පෙන්වන්නේ ලෝකෝත්තර මට්ටම නෙවෙයි ඇයි ඒවා පෙන්වන්නේ මේ වයින් මිදෙන්න ඕන මුලාවෙන් ගන්න දෘෂ්ටි ටිකක් ඔය 11 ආකාරයි හරි ඒවා මේ ලෝකෙට අයිති දැක්මේදී එන දේවල් දැන් බල්ලා වතුරට එබෙනකොට බල්ලෙක් ඉන්නවා කියලා හිතනවනේ ඔන්න දැන් රූපයක් පැනෙව්වා නේ බල්ලෙක් ඉන්නවා කියලා පැනෙව්වා පැනෙව්වා කියන්නේ බල්ලා හිතනවා ඔන්න තව බල්ලෙක් ඉන්නවා දැන් ඒක බල්ලාගේ ලෝකෙට රූපයක් ඔව් දැන් ඕක ওই බල්ලට හිතෙනවා මේ බල්ලා දැන් විතරක් නෙමෙයි හිටි මං දකින්න කලිනු ඉඳලා තියෙනවා අතීත රූපය මූ අනාගතෙත් ඉන්නවා මං ආයේ බැලුවොත් ඌ ඉන්නවා ඒ හින්දානේ තරහ රඹුරන් මූ අනාගතේ ඉන්නවා කියලා හිතන්නේ නැත්තම් ගුරන්න ඕනද? දකින මොහොතේ විතරක් ඉන්නේ. 아무තෙන් තරහ ගන්න දෙයක් තියෙනවද? නෑ තරහ ගන්නෙ ඇයි? අනාගතේ මූ ඇවිල්ලා මගේ තන අල්ලගනි. ඕකටනේ තරහ යන්නේ නේ. අනාගත රූප. ඒ ලෝකෙට ඇවිත්ී දෘෂ්ටි ඔය පෙන්වන්නේ. දැන් ওই ටිකට ආවේ මොකද්ද මේ? රූපයක් තියනවා කියලා මුලා වුණා හින්දා නේද? ලෝකෙට අයිති දැක්මකට අහු වුණා හින්දා නේද? ලෝකෙට අයිති බල්ලෙක් තව බල්ලෙක් ඉන්නවා. ඉන්නවා කියනකොට ඌට පැවැත්මක් දීලා නේද? ඌ අතීතෙත් හිටියා දැනුත් ඉන්නවා අනාගතෙත් ඉන්නවා. ආයේ දෘෂ්ටියට ගිහිල්ලා නේද? අතීත රූප, වර්තමාන රූප, අනාගත රූප. ඊළඟට බෙදනවා මේක කැමැතිද අකමැතිද? කැමැතිනම් ලෝභය පැත්තෙන් හිත හැදෙනවා අකමැතිනම් ද්වේෂය පැත්තෙන් තරහ. විපල්ලාස කියන්නේ ඔය වරද්ද ගැනීම. විපල්ලාස වලට වැටිලා ඉවරයි ලෝකෙට අහු වෙනකොට. ලෝකයා දකින දැක්ම තමයි සතර විපල්ලාස. මොනවාද සතර විපල්ලාස කියන්නේ? ඒක අනිත් පැත්ත හරවලා දකින්න. දුක් දේ සැපයි කියලා තමයි දකින්න. අනිත්‍ය දේ නිට්ටයයි කියලා තමයි දකින්න. අනාත්මදේ ආත්මයි කියලා දකින්නේ අසුබදේ සුබයි කියලා දකින්නේ ලෝකයා දකින දැක්ම. මේක ලෝකෝත්තර දැක්ම නෙමෙයි. ලෝකෙට අහු වුණ ගමන් ඔබට අහු වෙලා ඉවරයි. හරි? දැන් ලෝකෙට ආйти දැක්ම විස්තර කරද්දි තමයි ওই රූප ගැන විස්තර කරන්නේ. දැන් ලෝකයා දකින රූප මෙන්න මේ වගේ වර්ග කරන්න පුළුවන්. මොනවද? අතීත රූප, වර්තමාන රූප, අනාගත රූප. ළඟ තියෙන රූප, දුර තියෙන රූප, අභ්‍යන්තර අජ්‍යත් රූප, බහිද්ද රූප. නේද? අපි දකින රූප අපි බෙදනවා. මේවා මට අයිති රූප, මේවා බාහිර. මම තමන්ගේ ශරීරය දිහා බලලා කියනවා මේවා අජ්‍යත් රූප, මට අයිති. එළියේ තියෙන ඒවා බහිද්ද, බහිද්ද රූප. නේද? මේ ශරීරය දිහා බලලා මේක අජ්‍යත්. මේ අත මගේ ශරීරයට ඈ තව අතක් දිහා බලලා ඒක මගේ නෙමෙයි ඒක බාහිර. දැන් ඔය දෙකම කරන්නේ ඇහෙන් දැකලා නේද? ඔන්න ඔතනයි අපි අල්ලගන්නේ. ඔය රූප දෙකම දැනගත්තේ ඇහෙන් දැක්ක හින්දා නේද? ඒකට ඇහෙන් දැක්කා කියන්නේ මොකද්ද? ඇහැ වර්ණ සටහනක් කරන් දුන්න. ඇහැට පුළුවන් වර්ණ සංඥාවක් කරන් දෙන්න විතරයි. ශබ්ද සංඥා කරන් දෙන්න බෑනේ ඇහැට. නේද? වර්ණ සංඥාවක් කරන් දීම විතරයි. මේ සටහනක් වර්ණ වලින් හැදුවා ඇහැ ඇතුළේ. ඒකට කියනවා ඇහි හදන ප්‍රසාද රූපේ, චක්කු ප්‍රසාද රූපේ. ඕක දැනගත්තා මොන විඥාණයෙන්ද? දැනගත්තා කියන්නේ විඥාණය. චක්කු විඥාණය. මේ චක්කු විඥාණයක් පහළ වුණා. එතකොට විඥාණයට කරන්න පුළුවන් නැහැ හදලා දීපු මේ සතහන දකින්න නේද? විඥාණයට හැකියාව තියෙනවා. හැකියාව එච්චරයි. හැබැයි විඥාණේ මායාකාරයි. එයාට බැරි දේවල් එයා පුළුවන් වගේ පෙන්නනවා. මොකද්ද දැන් එයා කරන මායාව? ඔය රූපේ එළියේ තියෙන්නේ ආ එළියේ තියෙන රූපේ මම දැනගත්තා කියලා මවලක් පෙන්වන්නේ. මම දකින්නේ හැ සකස් කරලා දෙන මේ වර්ණ සකහන. එයා කියන්නේ ඕ ඒක දැක්කා කියලා නෙමෙයි. අන්න එළියේ තියෙන රූපේ මම දැක්කා. ඒ විඥානේ මායාව. නේද? Taman දැනගන්න දෙය නෙමෙයි තව ගොඩ ගහලා තමයි කියන්නේ තව කෙනෙක්. තමන් අත්දැක්ක එක නෙමෙයි අර කෙන්ද කන්ද කරලා තමයි දෙන්නේ තව කෙනෙකුට නේද? දැන් උපදූප ටික හදන ඔක්කොම ටික
ඒ සයිකෝලොජි
වල හදන්නේ. ඔව් හිත ඇතුලේ හදන්නේ චේතනාවලින. චේතනාවලින් කරන සංස්කාර. හිතේ ඉන අදහස් ටික. දැන් වර්ණ සටහන දැකලා බාහිරේ ගැන ලොකු ලොකු දේවල් කතා කරන අදහස් චේතන නේද? දැන් බල්ලට වෙන්නේ ඕකනේ වතුරට ඉබිලා ඇහැ සකස් කරලා දෙනවා සටහන. ඕක දිහා දකිනවා බල්ලගේ විඤ්ඤාණය. ඔච්චරනේ බල්ලගේ විඤ්ඤාණයට කරන්න පුළුවන්. ඒ වුණාට විඤ්ඤාණය එතනින් නවතින්නේ නැහැ. එයා පුළුවන් වගේ පෙන්නනවා අන්න එළියේ ඉන්න බල්ලෙක්ව මං දැනගත්තා. කතාවක් හදනවා. ඒ හදන්නේ උගේ චේතනාවනේ. ඒ චේතනා ටිකෙන් කියන දෙයට රැවටිලා තමයි ඌ විශ්වාස කරන්නේ එළිය බල්ලෙක් ඉන්නවාද? නේද? එහෙන් දැක්ක විතරයි සිද්ධ වුනේ. එහෙන් දැකලා ඌ විශ්වාස කරන්නේ එළියේ ඉන්න බල්ලෙක්ව දැනගත්තා කියලා.
ඒ මනෝ සංකාර නෙමෙයි.
මනෝ සංකාර වෙනවා. පටන් ගන්න උදව් වෙන්නේ එහෙන් දෙන චක්කු විඤ්ඤාණය. හරි? දැන් විඥාණයෙන් තමයි මුල හදලා දෙන්නේ. හදලා දෙන්නේ අන්න එළියේ මොකද්ද තියෙනවා ඉන්නවා. එච්චර කවුද මොනවද කියලා දන්නේ. දැන් එහෙන් දකින බාහිර දෙයක් තියෙනවා කියන එක විතරයි චක්කු විඥාණයට කියන්න පුළුවන්. චක්කු විඥාණයට කියන්න බෑ ඔය බල්ලෙක් කියලා. චක්කු විඥාණයට කියන්නේ අන්න හැට ආරමුණ වෙන දෙයක් තියෙනවා. ඒ එතන චේතනාව චක්කු විඤ්ඤාණය එක්ක පහළ වෙන චේතනාව මොකද්ද උදයක් තියෙනවා ඇහැට අරමුණ වෙන. ඇහැ අභ්‍යන්තරයි බාහිර රූපයක් තියෙනවා. අච්චා. ඉතුරු ටික කරන්නේ ඕක දානවා දැන් මනසට බාර දෙන. මනසට බාර දෙනකොට ඇහි වැඩි ඉවරයි. ඇහෙන් කරන වැඩි දකින්න දෙයක් තියෙනවා කියන අදහස දෙනවා. ඒකත් මායාවක්. ඔව් දැන් මනසට දාන්න. මනස කරන්නේ මොකද්ද? ඒ අරන් දීපු එක විතරක් නෙමෙයි. ඒකට තව එකතු කරනවා පෙර අද්දකපු ටික. මම කලින් එකතු කරගෙන තියෙන ඔය වගේ නම් ඔය බල්ලෙක් කියන එක එන්නේ පෙර අද්දකීම. දැන් ඒ පෙර අද්දකීම නොතිබුණා නම් ඊට කලින් බල්ලෙක්ව අද්දකලා නොතිබුණා නම් අර බල්ලෙක් කියලා කියන්න බෑ. නේද? පෙර ඇසුරු කරපු ටිකක් අරගෙන ඒවා තමයි ආශ්‍රව කියන්නේ. මොකද පෙර ඇසුරු කරලා තියෙන කෙලෙස් වලින් ඇත්ත ඇති හැටි දැනගෙන නෙමෙයි ඒ කෙලෙස් වලින් හදාගත්තු ටිකක් මෙතෙන්ට ගන්න. එතකොට දැන් ඔන්න එළියේ දැන් නිමිත්තක් තියෙනවා. එළියේ තියෙනවා නෙමෙයි දැන් හිතට තියෙනවා නිමිත්තක් මේ එළියේ තියෙන දෙයක් කියලා හිතාගන්න. තේරුණා? එතකොට ඒකට දානවා තව එකතු කරනවා. අර බල්ලා මොන වගේ එකෙක්ද අපි තරහ ගන්න ඕන එකෙක්ද ආසා කරන්න ඕන එකෙක්ද අරව මේවා ටික දානවා දැන්. මොකට ගුරන්න ඕනද වල් ගෙවන්න ඕනද ඉතුරු වැඩ ටික එන්නේ ඊට පස්සේ. නේද? දැන් බලන්න මේ බල්ලා පිහිටන්නේ ඇහෙන් දකින්න මොහොතේදී අවිද්‍යාව යෙදිලා. මොකද්ද අවිද්‍යාව? ඇත්ත ඇති හැටි නොදන්න කම. ඔව් මේක ඡායාවක් විතරනේ වතුරේ හැදෙන. ඒක බව දන්නේ නැහැ බලු. ඒකට ඇහෙන් අරන් දෙනවා වර්ණ සටහන. ඒ වර්ණ සටහන අරන් දෙන එක තමයි ඇහැට කරන්න පුළුවන්. ඇහැට ඊට වඩා දෙයක් කරන්න බෑ. ඇහැට පුළුවන් ඕන තැනකින් වර්ණ සටහනක් හදලා දෙන්න. කනට පුළුවන් ශබ්ද සංඥාවලට අදාළව සටහනක් හදලා දෙන්න. හරි? ඒකට ආයතනයේ හැකියාව ඔච්චරයි. වර්ණ සටහනක් හදලා දෙන්න. ඇහෙන. එතකොට අපිට චිත්‍රයක් ඇඳලා දෙනවා ඔන්න දකින්න. නැහැ කියන ප්‍රසාදේ චිත්‍රයක් ඇඳලා දෙනවා ඒ මොහොතේන වර්ණ ටික. එතකොට විඥාණයට අරමුණු වෙන්නේ ඔය චිත්‍රය. 2D චිත්‍රය. දැනට එහෙම හිතන්න. විඥාණය කියන්නේ මම මේ චිත්‍රයක් දැක්ක නෙමෙයි මං ඔන්න එළියේ තියෙන 3D මොන වයින් හරි හැදිච්ච සතර මහා ධාතුවෙන් හැදිච්ච දෙයක් දැක්කා කියලා හිතට බාර දෙන ඔන්න ඔයා කවුද කියලා අඳුරගන්න. මේ දේ මොකද්ද කියලා අඳුරගන්න. අඳුරගන්න හිත මොකද කරන්නේ? කලින් අත්දකපු දේවල් ටිකයි කෙලස් ටිකයි සේරම එකතු කරනවා දැන් ගත්ත දෙයට. එතකොට දැන් මේ හිත විශ්වාස කරන්නේ එළියේ තියෙන දෙයක් ගැන හිතනවා කියලා. දැන් අර මුලාවට අහු වෙලා ඉවරයි. ධම්ම මට්ටමට එනකොට මුලාවට අහු වෙලා ඉවරයි.
හරි.
නිමිත්ත තමයි දැන් ධම්ම මේ. ඒ නිමිත්තක් හදලා දෙන එක තමයි මූලික චක්කු විඥාණයෙන් එහෙම කරන්නේ. චක්කු විඥාණයෙන් සෝත විඥාණයෙන් එහෙම කරන්නේ. චක්කු විඥාණයෙන් නම් කියනවා නෑ හැට දකින්න එළියේ දෙයක් තියෙනවා. සෝත විඥාණයෙන් කියන්නේ කණයි කනට අරමුණ වෙන දෙයක් එළියේ තියෙනවා. සද්ද. ඒක නිමිත්ත කරගෙන ඊළඟට හිතට ඉතුරු වැඩ ටික කරන්න. ලෝකෙට අයිති දෙයක් පනවලා ඉවරයි. ඒ දේ මොකද්ද? හොඳ දෙයක්ද? නරක දෙයක්ද? බාහිර දෙයක්ද? මේ අභ්‍යන්තර දෙයක්ද? ඇලුම් කරන්න හොඳ දෙයක්ද? තරහ ගන්න දෙයක්ද? අතීත දෙයක්ද? වර්තමාන දෙයක්ද? අනාගත දෙයක්ද? ඔන්න 11 ආකාරයට දානවා. රූපේ පිළිගරන් ඉවරයි. නේද? බාහිරව යම් කිසි දෙයක් මොකද්ද තියනවා කියලා පිළිගරන් ඉවරයි. රූපේ වැසගෙන ඉවරයි. තව විදිහකට කිව්වොත් රූපේ බාර අරන් ඉවරයි. රූපේ බාරගත්තා කියන්නේ රූපේ උපාදාන කරනවා. දැඩිව පිළිගත්තා රූපයක් තියෙනවා කියලා. දැන් බල්ලා දැඩිව පිළිගත්තා ඔන්න වතුරේ මොකද්ද තියෙනවා. ඊළඟ මට්ටමේදී තමයි මේ මොකද්ද කියන එක අඳුරගන්නේ. ඒකට අර තව පෙර අත්දැකීමුයි කෙලස් ටිකයි දාලා අහ ඔය බල්ලෙක්. තව බල්ලෙක් තමයි. දැන් දෙයට පණක් දෙනවා. මේ බල්ලා හිතන ක්‍රමෙම තමයි අපි හිතන්නේ. මේකයි බල්ලා හිතන ක්‍රමේ තේරුම් ගන්න කියන්නේ ඉස්සෙල්ල. ලෝකෙට අයිති දෘෂ්ටිය කියන්නේ ඕක. ඒක බල්ලටත් එහෙමයි මනුස්සයටත් එහෙමයි දෙවියන්ටත් එහෙමයි ලෝකේට අයිති දැක්මේදී.
ඒක අපි බලුවලා විඳින්නේ
සංසාරේ. ලෝකේට අයිති දෘෂ්ටිය කියන්නේ ඕක. සත්‍යයේ දෘෂ්ටිය මේ ලෝකේ යන දැක්ම. ආයතන පාවිච්චි
කරා.
අන්න ඒකයි දැන් උතන වැරද්දක් වෙනවා කියලා දැකීමෙන් තමයි මාර්ගය පටන් ගන්න. බල්ලා රැවටෙනවා කියලා දකින එකෙන් තමයි මාර්ගය පටන් ගන්න. බල්ලා රැවටෙනවා කියන්නේ බල්ලා ඇහැ පාවිච්චි කළේ මුලා වෙලා කියලා දකින එකනේ. එතකොට අපි ඇහැ පාවිච්චි කරන්නේ ඒ විදිහට. ඔන්න පටන් ගන්න. අපිට පේන දේ අපි පියනවා කියලා හිතනකොට ඔය දේම නිමෙයිද අපි කරලා තියෙන්නේ. ඒ උපමාව දුන්නේ ඕක තේරුම් ගන්න. අපි ලෝකෙට අයිති දෙයක් තියනවා කියපු ගමන් අපිත් කරලා තියන්නේ ඒක. ඇයි? ඇහැට හැකියාව තියෙන්නේ වර්ණ සටහනක් කරන් දෙන එක. නේද? වර්ණ සංඥා. විඤ්ඤාණයට පුළුවන් ඕක දැනගන්න. ඒ වුණාට අපි හිතලා තියෙන්නේ එහෙම දෙයක් වුණා කියලා නෙමෙයි. එළියේ තියෙන දේ මම දැනගත්තා. ඒක නවත්තන්න කලින් රැවටුණා කියලා දැනගන්නකො. ඒක නවත්තන්න ගිහිල්ලා හරියන්නේ නැහැ රැවටුණා කියලා දැනගන්න. එතකොට හිත මුලා කරගන්නනි හඳන්නේ. ඈ? අර එහෙ මොකද්ද තියෙනවා හිතට කියන නෑ නෑ එහෙමකුත් නෑ. ඒ හිත රවට්ටන්න හදන. එහෙම නෙමෙයි. මේ ඇත්ත තේ තීස් දකින්න ඕන. එදා මේ සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද? ලෝකය මොකද්ද? ලෝක සමුදය මොකද්ද? ලෝක නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද? ඔන්න ඔතනින් සම්මා දිට්ඨිය ඇති. ඒකේ සියුම්ව තියෙන්නේ ඒක පස්සේ කඩන්න පුළුවන්. ඊට කලින් ඉතුරු ටික නවත්තගෙන ඉන්නේ නැහැ. දැන් ඒක අනාගාමී මට්ටමින් එහාට තියෙන ටික. ඒකයි ඒක සිවුනි කියලා. දැන් ඇහි පේන වර්ණ සටහන එතන වෙන මුලාවකුත් තියෙනවා. හැබැයි අපි ඒක කඩන්න කලින් බාහිරයට අහු වෙන එක කඩා ගන්න එක. වර්ණ සටහන දැකලා එළියේ තියෙනවා කියලා විශ්වාස කරන එක. එහෙම විශ්වාස කිරීම තමයි ලෝකය හැදීම. දැන් බල්ලා එහෙන් හදලා දෙන වර්ණ සටහන දැකලා බල්ලෙක් එළියේ ඉන්නවා කියලා පිළිගන්නේ ලෝකෙට අහු වුණා. ඇයි ඒ හිතන බල්ලා ලෝකෙට අයිති කියලානේ ඌ හිතන්නේ? බාහිර ලෝකෙ. ස්පර්ශය නිසා තමයි ඇහි චක්කු සම්පස්සය හින්දා තමයි වර්ණ සටහන දැක්කේ. ඒකට වර්ණ සටහන දැකලා කතාවක් නෙමෙයි ඌ තේරුම් ගන්නේ. වර්ණ සටහනක් දැක්කා කියන කතාවක් නෙමෙයි බල්ලා තේරුම් ගන්න. මොකද්ද ඌ තේරුම් ගන්නේ? එළියේ තියෙන දෙයක් දැක්කා. ලෝකෙට අයිති දෙයක් දැක්කා. දැන් ඒක විඥාණයෙන් කරපු මායාවක්. අපිට පේනවනේ ඒක. නේද? වතුරේ බල්ලෙක් නැහැනේ. අර බල්ලාගේ විඥාණයෙන් කරපු මායාවකට අහු වුණා දැන්. එළියේ තියෙන දෙයක් එහෙමම දැක්කා කියලා තමයි ඌ විශ්වාස කරන්නේ. නේද? එතන තේරුම් ගන්න ඕන ඔන්න දැන් මායාවට අහු වෙලා දැන් නිමිත්තක් හදලා දුන්නා හිතන්න. එතකොට ඒ නිමිත්තට ඔන්න ඉතුරු ටික පොර දානවා දැන් පරණ අත්දැකීමුයි කෙලසුයි. කොහොම එකක් නම් ඔය බල්ලෙක් තමයි. නේද? එහෙනම් ඒ බල්ලා එලෝලා දාන්න ඕන කියලා තමයි බුරන්නේ. තරහා. ඒ ගැටෙනවනේ කැමති නෑ දැන්. ඒ හින්දා බුරන්නේ. එතකොට ලෝකෙට අහු වුණ හින්දා නේද දැන් බුරන්නේ? මුලාවට අහු වුණ හින්දා නේද බුරන්නේ? නේද? දැන් ඌ දැක්කේ නෑ ලෝකේ මොකද්ද, ලෝකේ හටගත්තේ ඇයි කියලා. ඌ ලෝකේ එහෙම්මම බාරගත්තා. රූපය එහෙම්මම බාරගත්තා. දැඩිව පිළිගත්තා ඒක එහෙම්මම. ආයේ ඒක ඇත්තද පුරුද්ද කියලා හිතන්න හොයන්න ඕන කමක් නෑ. ඇයි? උපාදාන කරලා ඉවරයි. දැඩිව පිළිගත්තා. දැන් මේක උපාදානෙන් කඩන්න නම් එතනින් එහාට හිතන්න. දැඩිව ඔව්. ඔව් දැන් බල්ලට කවදාවත් බෑ ලෝකෝත්තර දැක්මද? මනුස්සයාට පුළුවන්. නේද? මනස උසස් හින්දා අපිට ඕක ගැන හිතන්න පුළුවන්. දැන් බල්ලා දැඩිව පිළිගත්තා තව මොකද්ද තියෙනවා එළියේ. ඒක තමයි මේ පේන්නේ. හරි? ඊළඟට ඌට ඕන කම එනවා ඒ මොකද්ද කියලා හොයන්න. ඒ මොකද්ද කියන එකට දානවා කලින් අද්දකපු ටිකෙන් හොයලා ගන්නවා. ඔහොම පේන්නේ නම් බල්ලා. පෙර අද්දකින්. දැන් ගත්තු එකට පෙර ඇසුර එකතු කරලා දැන් අලුත් චේතනා ටිකක් හදනවා, සංස්කාර ටිකක් හදනවා. හිතේ අදහස් ටිකක් එනවා නේද? ඒ අදහස් එන්නේ අර පෙර මුලා වෙලා ගත්තු ටිකත් එකතු කරගෙන. එතකොට ඔය බල්ලෙක් කියලා දැන් දැඩිව විශ්වාස කරනවා. දැන් මොකද්ද ඔය දෙයක් කියන එකට පණක් දීලා බල්ලෙක්වත් හදනවා. නේද? දැන් බලන්න ඒක බාරගත්තු ගමන් ඌට වෙන දේ. මේ මොහොතේ ඉන්න බල්ලෙක් විතරක් නෙමෙයි. ඔය බල්ලා මං දකින්න කලිනුත් ඔතන ඉඳලා තියෙනවා. අනාගතෙත් ඉන්නවා. නේද? දැන් මේ මොහොතේ මුලාව හින්දා මේ මොහොතේ බල්ලෙක්ව පැනෙව්වා. ඒ මුලාව උදව් කරගෙන මූ අතීතෙත් ඉඳලා තියෙනවා. අතීත බල්ලෙකුත් පැනෙව්වා. මූ අනාගතෙත් ඉන්නවා. මොන අනාගත බල්ලෙකුත් පැනෙව්වා. අතීත රූප අනාගත රූප. දැන් පේනවද ලෝකෙට අහු වෙන හැටි? ඈ? ඔය තමයි මායයට අහු වෙනවා කියන්නේ. ලෝකෙට අහු වෙනවා කියන්නේ මායයට අහු වෙනවා. තව විදිහට කිව්වොත් මේ කාම ලෝකෙට අහු වෙනවා. දැන් කාම වස්තුවක් හැදුවා. කාම වස්තුවක් කියන්නේ ඇයි?
කාම ලෝකේ
මේ ආයතන කාම ලෝකෙට අයිති කියන්නේ මේ කාම ලෝකේ තියෙන ආයතන හයෙන් අත්දකින්න පුළුවන්. මොනවාද ආයතන හය? සකන නාසය, දිව ශරීරය, මනස. ඕවට අහු වෙන දෙයක් කාම වස්තු. කාම වස්තු කියන්නේ දැන් ඇහැට නම් රූප, කනට නම් ශබ්ද. ඒවායින් අත්දකින්න පුළුවන්. දැන් ඔය බල්ලව මේ ආයතන වලින් ආයේ අත්දකින්න පුළුවන් කියන හැඟීම තියෙනව නේද? ආයේ බැලුවොත් දකින්න පුළුවන්. අහගෙන හිටියොත් උගේ සද්දයක් අහන්න පුළුවන්. ගඳ නහයෙන් උගේ ගඳ සුවඳක් බලන්න පුළුවන්. දිවෙන් රසක් බලන්න පුළුවන්. ස්පර්ශයෙන් කයෙන් අල්ලන්න පුළුවන් කාය ආයතන. හිතෙන් ඕන නම් ඌ ගැන ආයේ හිත හිතා ඉන්න පුළුවන්. ඒකට ආයතන හයම සකස් කිරීමේ නැවත ඉපැද්ද වීමේ හැකියාවක් තියෙනවා. වෙනවද? බාහිර දෙයක් පැනවීම තුළ නැවත ආයතනයක් ඉපැද්ද වීමේ හැකියාවක් මේ හැදුවේ. ඒක අත්දකින්න අත්දකින්න නම් දැන් කියවනේ අත්දකින්නවා කියන්නේ විඥානයක් පහළ කරනවා. විඥානයක් පහළ කරන්න නම් ආයතනයක් ඕන. ඒකට ආයතනයක් ඉපැද්ද වීමේ හැකියාවක් මේ හැදලා තියෙනවා. නේද? ආයතන ඉපදීමට කියනවා අලුත් නමක් දෙනවා ඉපදීම ಜಾති කියලා. අහලා තියෙනවද එහෙම එක? ආයතනානම් පටිලාභෝ කියන්නේ ಜಾතිය කියලා. කන්දානම් පාතු බාවෝ ආයතනානම් පටිලාභෝ අයං උච්චති ಜಾති. එන්න මේකයි ಜಾතිය කියන්නේ. එනවා. ආයතන ඉපදීමමයි ಜಾතිය. ආයතනානම් පටිලාභෝ.
ආයතන නිරෝධේ නිවන.
ಜಾති නිරෝධ නිවන.
සංග නිසා
ಜಾත. නිවන සඳහන් වෙන අජාත. ಜಾතියක් නැහැ. ඉපදීමක් නැහැ. ආයතන පහළ වෙන්නේ
සංග නිසා
කියලා. ඔව්. උපාදානයේ හිඳ රූපේ උපාදාන කළා. උපාදාන කලේ රූපේ විතරක් නෙමෙයි. අපි හිතනවා දැන් ආ රූපේයි විතරයි බාරගත්තේ. එළියේ තියෙන රූපේ නිකන් බාරගන්නේ නැහැ. නාමත් එක්කමයි ඕක බාරගන්නේ. ඒ කියන්නේ මේ රූපේ අත්දකින්නේ නාම උදව් කරගෙනනේ. වේදනා සංඥා චේතනා ඔය ටික උදව් කරගෙනනේ මේ හිත දැනගන්නේ රූපේ. නේද? එතකොට නාම ටිකත් උපාදාන කරලා රූප උපාදානය, වේදනා උපාදානය, සංඥා උපාදානය, සංකාර උපාදානය මේ දැනගත්තු විඥානෙත් උපාදාන කරගන්නවා. ඒකත් එහෙම්මමයි කියලා බාර අරන් ඉවරයි. එතකොට හැදිලා තියෙන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධය. බුදුහාමුදුරුවෝ පෙන්නනවා පංච උපාදානස්කන්ධය කියන්නේ දුක්ඛ. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. ඔන්න ඉපදිලා තියෙන්නේ මොකද්ද? දුක. ලෝකේ ඉපදුනා කියන්නේ රූපය ඉපදුනා කියන්නේ අපි බාරගත්තා කියන්නේ දුකයි මේ ඉපැද්දුවේ. හරි? එතකොට දැන් දුකට හේතුව නැත්තම් ඒ ලෝකේ හටගන්න හේතුව සමුදය මොකද්ද? අවිද්‍යාව පළවෙනි එක. දැන් බල්ලට වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා හිතෙන්නේ මොකද? ගොඩක් ಜಾති යෙදිලා අවිද්‍යාව යෙදිලා මුලාව යෙදිලා තණ්හාව යෙදිලා උපාදානය යෙදිලා යෙදිලා. නේද? අවිද්‍යාව හින්දම නේද ඊටු ටික යෙදිලා තියෙන්නේ?
මූලිකම දේ අවිද්‍යාව.
ඇටි හැටි නොදන්නකම හින්දම නේද ඒක උනේ?
ඡායාවට
බල්ලෙක්. කරන වැඩේ ඇහි කෘත්‍ය අඳුරගත්තේ නැති හින්දම නේද ඔක උනේ? ඇහෙන් කරපු දෙයට මුලා වුණ හින්දම නේද බල්ලෙක් ඉන්නවා කියලා හිතුවේ? මේ ආයතනය ඇත්ත ඇති හැටි දැක්කේ නැති නිසාම නේද ඔක? ඇහෙන් අපිව රවට්ටනවා කියලා දැක්කේ නැති නිසාම නේද? ඒ කියන්නේ ඇහැ පිරිසිඳ දැක්කේ නැහැ. ඇහැට කරන්න පුළුවන් දේ මොකද්ද කියන එක නුවණින් දැක්කේ නැහැ. විඥානෙ කියපු බොරුව පිළිගත්තා. හැ උදව් කරගෙන පහළ වුණ විඥානෙ කියපු බොරුව පිළිගත්තා. මොකද්ද බොරුව? එළිය දෙයක් තියෙනවා කියන එක. ඒ මූලිකව. අවිද්‍යාවෙන් හදපු දෙයක්. ඊළඟට ඒ රූපයක් තියෙනවා කියලා දැඩිව උපාදාන කළා බාරගත්තා. ඒ රූපේ උපාදානය කරනවා කියනකොට තේරුම් ගන්න අනිත් ටිකත් උපාදාන කරනවා. ඒ රූපේ නිසා යම්කිසි වේදනාවක් ඇති වුණාද ඒකත් බාරයි. ඒ සංඥාවක් ආවද ඒකත් බාරාරණ. මේ සංඛාරෙත් එහෙමමයි කියලා බාරාරණ. ඒ දැනගත්ත විඥානේ බාරාරණ උපාදාන. දැන් තව විදිහකට කිව්වොත් ඔය පහළ වුණේ සක්කාය. පංච උපාදානය කියන්නේ සක්කාය. ඕකේ ඇත්ත ඇති හැටි දැක්කේ නැත්තම් දෘෂ්ටිගත වෙනවා. සක්කාය පිළිබඳ වැරදි දෘෂ්ටිය හටගන්න. සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය කියන එක අපට තේරෙන භාෂාවෙන් මම. නේද? දැන් අර බාහිර රූපේ අත්දකින්නේ කවුද?
මම.
කාගේ ආයතන වලින්ද ඒක අත්දකින්නේ? මගේ ආයතන. මගේ ඇහෙන් මගේ කනෙන් නාසයෙන් දිවෙන් අනුන්ගේ වයින් නෙමෙයි අත්දකින්නේ නේ. දැන් පේනවද නැති මම කෙනෙක් ඔතෙන්ට රිංගලා කියලා. ලෝකෙට අයිති දේ බාර ගැනීම තුල
නදුනවත්තම මම මගේ
දැනුවත්තම මම එක් හදලා තියෙන්නේ. සක්කාය දිට්ඨියටයි ඔය අහු වෙලා තියෙන්නේ. හරි. පේනවද ඒක දැන්? බාහිර රූපයක් තියනවා කියන එකේ අනිත් පැත්ත තමයි ඒක අත්දකින්න අභ්‍යන්තරේ මම ඉන්නවා. බාහිර කියන්නේ අභ්‍යන්තරයට සාපේක්ෂවනේ. අභ්‍යන්තරයක් නැත්තම් බාහිරයක් ගැන කතා කරන්න පුළුවන්ද?
බැහැ.
බාහිර දෙයක් කියනකොටම අභ්‍යන්තරේ මේ හදන්නේ. සක්කාය දිට්ඨිය මේ හදන්නේ. අභ්‍යන්තරේ අභ්‍යන්තරේ කියන්නේ මම මට අයිති ටිකනේ අභ්‍යන්තරේ. නේද? මොන තේරුම් ගන්න සක්කාය දිට්ඨිය පහළ වෙන්නේ එතකොට මේ ආයතනය මුලා වුණා හින්දා නේද? ඇහැ වැඩ කරනකොට මුලා වීම තුල වෙන දේවල් ටික. ලෝකෙට අහු වුණා, රූපය බාරගත්තා, දැඩිව පිළිගත්තා, එළියේ තියනවා කියලා. එළියේ රූපයක් තියනවා කියලා කියන්නේ කවුද? මම
සර් කියන්නේ.
මට අත්දකින්න ඔන්න බාහිර දෙයක් තියෙනවා. එතකොට ලෝකෙට අහු වුණාද නැද්ද? අහු වුණා. ලෝකෙට අහු වුණා. බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ ලෝකේ රඳා පවතින දුක මත. ඇයි? යතන හටගත්තේ පංච උපාදානස්කන්ධයක්. හරිද? පංච උපාදානස්කන්ධය සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. දැන් බල්ලගේ දෘෂ්ටියට පේනවාද ඔය දුකක් හටගත්තා, ලෝකයක් හටගත්තා, මම එක් හටගත්තා කියන්නේ? නෑ. ඇයි? මේ ලෝකෙට අයිති දැක්. දැන් ඔන්න ඔය බල්ලට දැන් ඇත්ත දකින්න ඕන වෙනවා. ඇත්ත ඇති අවබෝධ කරගන්න ඕන වෙනවා නේද? දැන් ලෝකෙට අහු වුණා කියලා, දුකට අහු වුණා කියලා නිකන් තේරුම් ගත්තා කියමුකෝ. ඊළඟට ලෝකෙන් මිදෙන්න, ලෝකෝත්තර වෙන්න, දුකෙන් මිදෙන්න ඕන කමක් තියෙනවා. දැන් අපෙන් ඇවිල්ලා අහනවා, අපි කියනවා ඔය රැවටිලා ලෝකෙට අහු වෙලා දුකටපත් වෙලා මම බල්ලා අපි ගැන පොඩ්ඩක් විශ්වාස කරලා ශ්‍රද්ධාවක් ඇති වෙලා ඇවිල්ලා අහනවා ඔකෙන් මිදෙන්න කොහොමද? ඉතින් කියනවා විදර්ශනා කරන්න. විදර්ශනා භාවනා කළොත් ලෝකෙන් මිදෙන්න පුළුවන්. ඒ අහලා තියෙනවා නේද? විදර්ශනා කරන්න. එහෙනම් බල්ලා ඊළඟට විදර්ශනා කරාම ලෝකෝත්තර වෙනවා. ආ කොහොමද දැන් විදර්ශනා කරන්නේ? මම ඇවිල්ලා අහනවා. ඒ මොකක්ද කියන්නේ? මම කරන විදර්ශනා ටික කියන්නේ. ඔය බල්ලාගේ අනිත්‍ය බලන්න. මම දැන් දෙනවා උපදෙස්. හරිද වැරදිද කියලා තේරුම් ගන්න. නෑ ඉතින් බල්ලා ගිහිල්ලා විදර්ශනා කරනවා. ඔය බල්ලා ඉන්නවා තමයි, ඒ වුණාට ඕක වෙනස් වෙනවා. ඔය බල්ලා වෙනස් වෙනවා. අනිත්‍ය 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 අනිත්‍ය. බල්ලෙක් ඉන්නවා තමයි ඒ වුණාට ඌ වෙනස් වෙනවා. දැන් ඉතින් කියපු විදර්ශනාව වඩනවා. අනිත්‍ය බලන්න කිව්වනේ. අනිත්‍ය බලනවා. ඌට අවබෝධ වෙයිද කවදාවත් මේ රැවටීමෙන් මිදෙයිද මුලාවෙන් මිදෙයිද හදාගත්තු ලෝකෙන් මිදෙයිද? ඉන්න බල්ලා අනිත්‍යයි වෙනස් වෙනවා කියලා නම් දකි. නේද?
එහෙම නම් සර් දැන් මගේ අම්මයි තාත්තයි දෙන්නම සෝහන් කළා. අලු ගොඩක් බවට බක් වුණා. ඉතින් මම ඒක දැක්කම එහෙනම් ඒ ඔය විදර්ශනාව වැඩිලා තියෙන්නේ.
ඒක තමයි. දැන් මේ ශරීරය වෙනස් වෙනවා කියලා නොදන්න කෙනෙක් ඉන්නවද? ඉතින් මේක තව අනිත්‍ය අනිත්‍ය කියලා බැලුවත් ඔච්චර තමයි.
ගොඩටම අනිත්‍ය වෙලා ගියා මගේ අම්මයි තාත්තයි දෙන්නම අලු වෙලා ගියා.
මොන හැටි නෙමෙයි දැන් තව වයසට ගියාම එහෙම නෙමෙයි අර. මැරෙනහම පුච්චලා දැම්මහම ඒකත් නෑ. ඒ ඔය ටික දැක්කහම රහත් වෙන්නේ නැහැ. අනිත්‍ය හොඳටම දැකලා. කොට තේරුම් ගන්න ඔය ලෝකෙට අයිති දේ පිළිඅරන් කරන භාවනාව ලෝකෝත්තර වෙන්නේ නැහැ. කියන්නේ. ලෝකෙට අයිති දැක්ම එකක් ලෝකෝත්තර දැක්ම තව එකක්. බුදු කෙනෙක් පහළ වෙන්නේ මේ ලෝකෝත්තර දැක්ම පෙන්වලා දෙන්න ලෝකෝත්තර සම්මා දිට්ඨිය ඇති කරගන්න. දහමක් අහන්න ඕන ඔන්න ඕක ඇති කරගන්න. ලෝකෝත්තර දැක්ම ලෝකෝත්තර සම්මා දිට්ඨිය. එතකොට අර කර්මඵල වලින් එන ලෝකෙට අයිති සම්මා දිට්ඨිය නෙවෙයි ඔය. ලෝකේ යන සම්මා දිට්ඨිය නෙවෙයි. ලෝකෙන් මිදෙන නැවත නූපදින ලෝකේ ඉක්මවා යන දැක්ම. ලෝකෙට අයිති උනේ මුලාවක් හින්දා මෝඩකමක් හින්දා ඇත්ත ඇතිහෙට නොදන්න හින්දා දැන් බල්ලා ලෝකෙට අහු උනේ මුලා වුණ හින්දා ඇත්ත ඇතිහෙට නොදන්න හින්දා අවිද්‍යාව හින්දා මුලාව හින්දා ඒ නිසා තමයි තණ්හාව ඇති උනේ මේ ලෝකෙට නේද බල්ලා එක්ක තරහා ගත්තා කියන්නේ තණ්හාවේ කොටසක් ඒ හින්දා තමයි ඌට බුරන්න උනේ නේද ඒක අවිද්‍යාව මුලාව තණ්හාව ටික ඔක්කොම යෙදිලා ඔවා පටිච්ච සමුප්පන්නවයි ඇති උනේ. ඈ පටිච්ච සමුප්පාදය කොහෙද උනේ? මට පටිච්ච සමුප්පාදය දකින්න ඕන හේතුඵල න්‍යාය දකින්න ඕන. මෙතන සිද්ධ වෙන්නේ මොකද්ද කියේ? මේ ආයතනයේ උන මුලාව දකින්න ඕන ආයතනයක් හටගත්තා කියලා දකින්න ඕන. සලායතන දකින්න ඕන අතර තියෙන නාම රූප දකින්න ඕන විඥානය දකින්න ඕන. මා විද්‍යාවෙන් කරපු සංඛාර දකින්න ඕන. වේදනාව, තණ්හාව, උපාදානය සේරම ඔය ඔතන හටගත්තු දේ. මේක මේ අතීතෙන් මේ ආත්මයට ආපු කතාවක් නෙවෙයි. ඒ මොහොතේ අවිද්‍යාව යෙදිලා, ඒ මොහොතේ රැවටිලා, ඒ මොහොතේ දුකක් හටගත්තේ. දුකටපත් වුණා. එහෙමයි. පටිච්ච සමුප්පාදයේ ඒ මොහොතේ දෙනවා මිසක් පෙර ආත්මේ කොටසයි මේ ආත්මේ කොටසයි අනාගතේ කොටසයි එහෙම පටිච්ච සමුප්පාදය නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඉමස්මින් සති ඉදං හෝති ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති. මේ දේ තියනා නම් මේ දේ තියනා මේ දේ ඉපදුනත් මේ දේ උපදින. හටගත්තොත් හටගන්නවා. ඉමස්මින් අසති මේ දේ නැත්තම් මේ දේ නෑ. දැන් බලන්න අපේ ගිය ජීවිතේ සංඛාරය නැති වෙලා ඒ වුණාට මේ පැත්තේ විඥානේ තියෙනවා. ඉමස්මින් අසති ඉදං නොහෝති කතාවක් කොහෙද ඉන්නේ? ඉමස්මින් අසති ඉදං හෝති. ඔන්න ඔය කියන පටිච්ච සමුප්පාද. ඒක බුදුදහම නෙවෙයි. ආත්ම සංකල්පෙට දැම්මොත් බුදුදහමට අහුවෙන්නේ නැහැ. බුදුදහම අනාත්ම ආත්මවාදයක් නෙවෙයි මේක. ඇත යන දෘෂ්ටියටපත් වෙන්න බෑ. හේතුන්ගෙන් තොරව පවතින්න බෑ. දැන් හේතුන්ගෙන් තොරව නේ අර අර හේතු නිරුද්ධ වෙලා මෙහි ඵලය ඉතුරු වෙලා. නේද? ඒ ජීවිතේ ටික නිරුද්ධ වෙලා ඉවරයි. මේ ජීවිතේ ඵලය එහෙමම තියෙනවා. ඒකට හේතුඵල සම්බන්ධ නෙවෙයි ඒක. පටිච්ච සමුප්පාදේ නෙවෙයි. පටිච්ච සමුප්පාදය කියන්නේ හේතුන්ගෙන් තොරව ඵලයක් ගැන කතා කරන්න බෑ. තේරෙනවද? ඉමස්මින් අසති හේතු නැත්තම් ඉදං නහෝති. හේතු නැත්තම් ඵලය නෑ. අපේ හේතු ටික සංකාර ඉවරයි දැන් විඥානේ මෙහි
ඇවිල්ලා
තියෙනවා ඵලය ඉතුරු වෙන එනවාද වැරද්ද ඒ වැරද්ද තේරුම් ගන්න ඕන හරිද මේ දකින්න හරි එතකොට අපි මුලා වුණ ප්‍රධාන තැනක් තමයි ඔය පටිච්ච සමුප්පාදේ ආත්ම තුනකට බෙදීම බුදු කෙනෙක් ආත්මවාදී පිළිගන්නේ නැහැ. ඒකෙන් නිදෙන්න දර්ශනයක් දැක්මක් ගන්න තමයි පටිච්ච සමුප්පාදය දේශනා කරන්නේ. හරි? තථාගතයෝ ඇතයන දෘෂ්ටියට වැටෙන්නේ නැත්නම් ඇතයන දෘෂ්ටියට වැටෙන්නේ නැහැ. පටිච්ච සමුප්පන් ප්‍රතිත්‍ය සමුප්පාදයක් ගැන දේශනා කරනවා. ඒ ඔය ධර්මය නුවණින් දකින්න. පටිච්චසමුප්පන්න බව දැකීම තුලමයි අර දෘෂ්ටි කැඩෙන්නේ. අතීතයට අහු වෙන්නේ නැහැ අනාගතයට අහු වෙන්නේ නැති තත්ත්වයකටපත් වෙන්නේ මේ මොහොතේ පටිච්චසමුප්පාදයේ ක්‍රියාත්මක වීමක් දකින්න. හරි. කියන්නේ
තණ්හාව
නැත්නම් භවයක් නැහැ. ඔව්. තණ්හාව නැත්නම් භවයක් නැහැ. තණ්හාව නැත්නම් උපාදානෙ නැහැ. උපාදානෙ නැත්නම් භවයක් නැහැ.
දැන් සර් එතකොට මේ ස්වාමින් වහන්සේලා පටිච්චසමුප්පාදයෙන් සර් පැහැදිලි කළා එක හරි. ඒ අනුව බලන් ගියා මේ චිත්තචිත්තයක් සහ ප්‍රතිසංවිඥානයක් ගැන කතා කිරීම එතකොට පැට්‍රික් සාහරක දෙයක්.
ඒක තනිකර පටලෝ ගැනීම.
චිත්තචිත්තයක් සහ ප්‍රතිසංවිඥානයක් කතා කිරීම සම්පූර්ණ
නෑ. ඒක කතා කරන්න පුළුවන්. කතා කරන්න බැරුව නෙමෙයි. ඒකට මේ පටිච්චසමුප්පාදේ දාන්න යන එකේ ඉවරද? එතනත් පටිච්චසමුප්පාදේ යෙදෙනවා මේ මොහතකට. මේ මොහතේ අවිද්‍යාවෙන් හැදුන හිත ගැන බැලුවොත් එතන අර පටිච්චසමුප්පාදේ එහෙමම තියෙනවා. කෑල්ලක් නෙවෙයි. දැන් මේ කරන්න හදන්නේ පටිච්චසමුප්පාදේ කෑල්ලක් ගන්න යන්නේ.
උසක් කුඩල්ලේ ගමන්නේ පෙන්නන්නේ චුචිතිත්‍ය ප්‍රසන්නියන අල්ලගෙන.
ඔව්. ඒකම ඒ දෘෂ්ටිවලට අහු වෙන්නේ නැහැ මේ ධර්මතාවේ.
තේරුම් ගන්න.